සම්බුදු සරණයි. සැමට සුබ දිනක් ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් ඔබ ඔබ දන්නා පැවති අපගේ ධර්ම සාකච්ඡා නැතුව ධර්ම දේශනා මාලාවේ තවත් හමු වීමකටයි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වේලාව ඉරිදා උදෑසන 5:30 විනාඩි 30 ගන්නකොයි. ඉතින් අද අපි ධර්ම සාකච්ඡා තුළින් ධර්ම දේශනා ගැනට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි දැනුම් දුන් පරිදි අද ධර්ම දේශනේ සඳහා දේශකයන් වහන්සේ වනුයේ මැලේසියාවේ කුවාලාලම්පුර නගරයේ බ්‍රිච්ෆීල්ඩ්හි බෞද්ධ මහා විහාරයේ වැඩ සිටින පූජ්‍ය ආචාර්ය මඩවෙල පුන්නජී මහේස්තරයන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ධර්ම දේශනය සඳහා මෞතුකා වනුයේ භවය. ඉතින් ඔබ දන්නා පරිදි උන්වහන්සේ අද පවත්වන ධර්ම දේශනය ධර්ම දේශනා මාලාවක දෙවන ධර්ම දේශනය. ඉතින් මම තවදුරටත් කාලය විනාඩි කරන්න ඇතුව උන්වහන්සේ ඉතාමත්ම ගෞරවාන්විතව සහ නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා උන්වහන්සේ අගනා ධර්ම දේශනය ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස උන්වහන්සේට අපි ඇහෙනවද?
ඇහෙනවා. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ භවය ගැනයි අද කතා කරන්නේ. මේ භවය කියනකොට සාමාන්‍යයෙන් කවුරුත් අද බෞද්ධයෝ හුඟක් දෙනෙක් හිතන්නේ මේ භවය කියන්නේ සංසාරය කියලා. නමුත් මේ භවය කියන්නේ සංසාරය කියන කාරණේ නෙමෙයි. භව කියන වචනය අපි පාවිච්චි කරලා වාක්‍යයක් කිව්වොත් පොත්තකං භවති කියනවා. ඒ කියන්නේ පොත තියෙනවා කියන එකයි භව කියන්නේ. එතකොට මේ භව කියන වචනේ තේරුම තියෙනවා, එහෙම නැත්නම් ඉන්නවා කියන තේරුමයි. මේක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ඒ භවයට කියන්නේ එක්සිස්ටන්ස් කියලා. එහෙම නැත්නම් බීන් කියන වචනේ තමයි භව කියන වචනේ තේරුම. දැන් මේ බීන් කියන එක බොහොම විශේෂ වචනයක් අද බටහිර දර්ශනයේ තියෙනවා එක්සිස්ටෙන්ෂලිසම් කියලා බටහිර දර්ශනයක්. මේ එක්සිස්ටෙන්ෂලිසම් කියන දර්ශනයේ විශේෂයෙන්ම පෙන් කාරණයක් තමයි මේ ලෝකයේ හැම සත්වයෙක්ම අතරේ මනුස්ස කියන සත්වයා තමයි මම ඉන්නවා කියන හිතිවිල්ල ඒ මනුස්සයාට තමයි ඇති වෙන්නේ. ඒ වාගේම මේ මනුෂ්‍යයාට තව ඇති වෙන හිතිවිල්ලක් තමයි මම මැරෙනවා කියන එක. මේ හිතිවිල්ල විශේෂ ඇති වෙන ශෝකය ඇති වෙන හිතවිල්ල. මම ඉන්නවා, මම මැරෙනවා. මේ හිතවිල්ල ඇති වෙන නිසා මේකට තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ. මේ දාර්ශනිකයොත් විශේෂයෙන්ම පෙන්වන කාරණේ තමයි මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයකටම වඩා විශේෂම ප්‍රශ්නය තමයි, මූලිකම ප්‍රශ්නය තමයි මේ මැරෙනවා කියන බය. ඒ බය නැති කිරීම තමයි අපි නිතරම උත්සාහ කරන්නේ මැරෙන්නේ නැතුව ඉන්න. ඒ නිසා තමයි අපි ආරක්ෂා කරන්න යන්නේ, කෑම සොයාගන්න. ඒ කෑම සොයාගන්නේ, ආහාර සොයාගන්නේ, අපි ආහාර ගත්තේ නැත්නම් මැරෙනවා. ඒ නිසා ආහාර විතරක් නෙමෙයි, අපට අවශ්‍ය කරන දේවල් හතරක් තියෙනවා. ආහාර, ඒව තමයි අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ඒ සිව්පස්සේ කියලා කියන්නේ. අවශ්‍ය කරන දේවල් හතරක් තියෙනවා, චීවර, පිණ්ඩපාත, සේනාසන, ධ්‍යාන ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ ආහාර ගැනීම, ඉන්න තැනක් තිබීම, ඒ වගේම ඇඳුම් අවශ්‍ය වීම, ඒ වගේම ලෙඩට බෙහෙත් අවශ්‍යයි. මේවා හොයාගන්න තමයි අපි රස්සා කරන්න යන්නේ. ඒ වගේම ළමයි කුඩා කාලේ ඉඳලම පාසලට යවන්නේ, ඒ ළමයි ලොකු වුණාම මොනවා හරි රස්සාවක් කරලා ජීවත් වෙන්න පුළුවන් වෙයි කියන අදහස. ඉතින් මේ විදිහට මුළු ජීවිතේම අපි කරන දේවල් මේ මරණයෙන් මිදෙන්න. නමුත් ඒ කොච්චර මහන්සි ගත්තත් අවසානයේදී තම කෙනෙකුටම මැරෙන්න සිද්ධ වෙනවා. මේක තමයි ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ විසඳීමට තමයි ඒ බෝසතාණන් වහන්සේ ගිහිගේ අතෑරලා වනාන්තරයට ගිහින් මේ මරණයෙන් මිදෙන හැටි හොයාගන්න තමයි ගියේ. නමුත් අපි මේ ගැන ගිය ධර්මදේශනාවේදී කතා කළා. නමුත් විශේෂයෙන් අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳන හැටි ගැන කල්පනා කරන්න. මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳුවේ? ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න යනකොට ඉස්සරලාම ඒ ධර්ම දේශනා කරන්න යෑමේදී කියා ගාථාවක් හැටියට අපි අහන්න තියෙනවා. සූත්‍රවල සඳහන් වෙනවා, අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේ සෝතවන්තෝ අමුච්ඡන්ත සද්දම්. මේ කියන්නේ මරණයෙන් මිදීමට දොර ඇරිය අපාරුසා තේසං අමත අමතස්ස ද්වාරයි. අමත කියන්නේ නොමැරීම. ඒ නොමැරීම දොරට ඇරිය. ඒ සෝතවන්තු කං තියෙන අය ඒ සෝතවන්තු පමුච්චන්තු සද්දං. මේ ශබ්දයට ශබ්දය අහලා මරණයෙන් මිදෙන්න කියන එකයි තේරුම. දැන් ඔය ශබ්දං කියන වචනේ සමහර අටුවාවලත් තේරුම් කරන්නේ ශ්‍රද්ධාව කියලා. මෙතන පමුච්ඡන්තු සද්දං කීවොත් ශ්‍රද්ධාව අතාරින්න කියලා හිතන කීවෙන්නේ. එහෙම නෙමෙයි මේක. තේරුව මම හිතන හැටියට සද්දං කීවේ ශබ්දයට. ඒ ශබ්දය අහලා, මොකද කන් තියෙන අය ශබ්දය අහලා මේ මරණයෙන් මිදෙන්න කියන එකයි කිව්වේ. ඒ මේ ශබ්දය ගැන කතා කරන එකත් මේ කියවෙනවා. මේ ගමනේ යනකොට එක්තරා පුද්ගලයෙක් හම්බෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට ඒකට දුන්න උත්තරේ, මම මේ හඬබැර ගැහීමකට යනවා. මේ ධර්මය ලෝකයට දෙන්න අඬබෙර ගහන. ඒ අඬබෙර ගහනවා කියන එකත් ශබ්දයක් ඇති කරනවා කියන එකයි. ඒ නිසා මේ දෙකම ගැළපෙනවා. ඒ විදිහට මේ අඬබෙර ගැහිම තමයි මේ විදිහේ ප්‍රකාශයකින් කීවේ. නොමැරීමට දොරටුව ඇරියා. කන් තියෙන අය මේ ශබ්දය අහලා මරණයෙන් මිදේවා කියලා. ඉතින් මේ විදිහට මේකෙන් අදහස් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මුල ඉඳලම මේ මරණයෙන් මිදෙන හැටි ගැන තමයි හොයාගෙන ගියේ. එහෙම ගිහින් තමයි අන්තිමටම සොයාගත්. ඉතින් මේ විශේෂ කාරණයක් මේක. මොකද මේ මරණය මිදෙන්න නම් මේ භවය කියන එක නැති කරන්න ඕනේ. ඒකයි කියන ප්‍රශ්න. දැන් ඔය මම කීව බටහිර දාර්ශනිකයොත් පෙන්නන්නේ මේ හැම කෙනෙක්මම ඉන්නවා කියන හිතිවිල්ල ඇති වෙනවා හැම කෙනෙකුටම. ඒ වාගේම මරණවා කියන හිතිවිල්ල ඇති වෙනවා. මෙතන තමයි නියම රහස තියෙන්නේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ මේ නිවන කියන එක ගැනත් තේරුම් කෙරුවේ භව නිරෝධෝ නිබ්බාන. ඒ භවය නැති කිරීම තමයි නිවන. මේ අර බටහිර දාර්ශනිකයෝ එක්සිස්ටෙන්ෂලිස් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ අය කියන්නේ මේ හැම දෙයකටම මුල් වෙන්නේ භවය කියන එක. හැම දෙයකටම මුල් වෙන්නේ භවය කියන. ඒ හැම දෙයකට මුල් වෙනවා කියන එකේ තේරුම ඒ කාරණේ එක දාර්ශනික කීවා. ශාත්‍රී කියන දාර්ශනිකයා මේ භවය තමයි මුල් වෙන්නේ කියන එක කිව්වේ. එක්සිස්ටන්ස් ප්‍රිසීඩ්ස් එසෙන්ස් කියලා. ඒක එතන පෙන්වන්නේ මේ භවය තමයි මුල් වෙන්නේ. අපි තමන් ගැන හිතීමට ඉස්සරලා එතන පෙන්වීම භවයේ මුල් වෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ කියමනාව අපි ඒ ක්‍රමයටම දැම්මොත් අපට කියන්න තියෙන්නේ භවයට ඉස්සරලා මුල් වෙන දෙයක් කියනවා කියන එක. ඒ කාරණේ තමයි අපි පස්ස කියන වචනේ පාවිච්චි කරන්නේ. පස්ස, ඒ පස්ස කියන වචනයත් අපි වැරදියට හුඟක් දුරට අපේ පොත්වල එහෙම කියවෙන්නේ. ඒ මොකද ඒ කියන්නේ පස්ස කියන්නේ මේ යම් කිසි වස්තු දෙකක් එකට ගෑවෙනවා කියන අදහස. ඒකට ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරනවා කොන්ටැක්ට් කියලා. කොන්ටැක්ට් කියන්නේ එකට එක්කම එකට ගෑවෙනවා කියන එක. නමුත් ඒක නෙමෙයි පස්ස කියන වචනේ තේරුම. බුදුරජාණන් වහන්සේ සූත්‍රවලම තේරුම් කරනවා අපි ඇහැගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. ඒ කියන්නේ ඇහත් රූපයක් ඇති වුණා තමයි චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. චක්කු විඥානය කියන්නේ ඇස් පෙනීම. ඇහත් රූපයක් තියෙනකොට තමයි ඇස් පෙනීම කියන එක තියෙන්නේ. තින්නම් සංගති පස්සෝ, ඒ තුනම ඇති වෙනකොට තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතන මේ ගෑවීමක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ඇහැකීවට මේ අපට පේන මේ ඇස් බෝලය කියන එක නෙමෙයි ඇහැකීව. එතන හැකියාවේ ක්‍රියාකාරීත්වයකට ඒ හැකියන්නේ යම් කිසි ක්‍රියාකාරීද. ඔය ඇස් බෝලේ නැත්තම් ඒ ඇස් ගුලිය එතන තිබුණත් ඇස් පේන්නේ නැත්තම් ඒක හැක් නෙමෙයි. ඒකනේ අපි කියන්නේ සිංහලින් ඇහැ කන වෙලා කියලා. ඒකේ තේරුම මේ ඇහැ කියන්නේ ඒ ගුලියට නෙමෙයි. නමුත් එතන යම් කිසි ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තියෙනකොට තමයි ඒක ඇහැ වෙන්නේ. ඒ ක්‍රියාවයි ඇහැ. එතකොට ඒ ක්‍රියාව තියෙනකොට රූපයක් පෙනෙනවා. යම් කිසි දෙයක් පෙනෙනවා. ඔය රූප කියන එකටත් අපි සාමාන්‍යයෙන් හිතන්නේ රූප කියන්නේ මේ යම් කිසි වස්තුවක් කියලා. රූප කියන්නේ යම් කිසි වස්තුවකට නෙමෙයි. රූපය කියන්නේ රූපෙට. රූපය කියන්නේ පින්තූරයක්. ඒ අපේ ඇහැ කියන එක මේ කැමරාවක් වගේ. ඒ කැමරාවේ පින්තූරයක් ගත්තහම ඒ පින්තූරේ තියෙන කැමරාව ඇතුලේ පිට නෙමෙයි. ඒ වාගේ මේ ඇහෙන් බලනකොට යම් කිසි දෙයක් පේනවා නම් ඒ පෙනෙන්නේ පින්තූරයක්. ඒ පින්තූරේ තියෙන්නේ මේ ඔළුව ඇතුලේමයි. පිට තියෙන එක නෙමෙයි. ඒ නිසා ඒකට රූප කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා. මේ විදිහට ඒ රූප කියන එක ඒ විදිහට පාවිච්චි කරලා ඇහැ කියන එක අතන තියෙන ක්‍රියාව හරියට කැමරාව කියන එක තිබුණත් ඒ කැමරාව වැඩ කරන්නේ නැත්නම් ඒක කැමරාවක් නෙමෙයි. ඒ වගේම මේ ඇහැ කියන එකේ අර මස්කුලිය තිබුණත් ඒක ක්‍රියා කරන්න නැත්නම් ඒක ඇහැක් නෙමෙයි. ඒ ක්‍රියාවටයි ඇහැ කියන්නේ. ඒ වගේම රූප කීවේ මේ පිට තියෙන දෙයකට නෙමෙයි මේ හිතේම ඇති වෙන චිත්‍රය. ඒකටයි රූප කියන්නේ. එතකොට ඒ ඇහත් ඒ රූපයක් තියෙනකොට ඇස් පෙනීම කියන එක තියෙනවා. එතකොට මේ තුනම එක වෙලාවට ඇති වෙන දෙයක්. ඒ ක්‍රියාව තියෙනකොට රූපේ තියෙනවා, ඒ ක්‍රියාවයි රූපයයි තියෙනකොට පෙනීම කියන එක තියෙනවා. ඉතින් මේ විදිහට එහෙම තියෙන ඒ ස්පර්ශය ඒ ස්පර්ශය තියෙනකොට තමයි අපිට යමක් තියෙනවා කියන එක ඒ හිතවිල්ල ඇති වෙන්නේ. ඒ යමක් තියෙනවා කියන හිතවිල්ල තමයි භව කිව්වේ. එතකොට ඒ යමක් තියෙනවා කියන හිතවිල්ල ඇති වෙන්න ඉස්සෙල්ලා තමයි මේ ස්පර්ශය තියෙන්නේ. එතකොට ස්පර්ශය තියෙනකොට තමයි භවය තියෙන්නේ. ඔය ස්පර්ශය කියන එකට ඉංග්‍රීසියෙන් අපි කොන්ටැක්ට් කියලා තමයි හුඟක් දෙනෙක් මේ පරිවර්තනය කරලා මුලින්ම ඉංග්‍රීසියෙන් ඔය පාලි ඉංග්‍රීසියට පරිවර්තනය කරපු තැනැත්තා ඒ පරිවර්තනය කෙරුවෙන් පස්සේ අපි හුඟක් දෙනෙක් ඒ වචනෙම දාලා පරිවර්තනය කරනවා. ඒක වැරදි. මේ ඒක හරි පරිවර්තනයක්ද කියන එක අපි හිතලා බලන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ස්පර්ශය කියන්නේ කොන්ටැක්ට් නෙමෙයි. මම ඒකට වෙන පරිවර්තනයක් හැටියට කියනවා සෙන්ස් එක්ස්පීරියන්ස් කියලා. සෙන්ස් එක්ස්පීරියන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අපි සිංහලෙන් අපට ස්පර්ශය කියන වචනේ පාවිච්චි කරුවත් ඒක නිකම්ම මේ යම් කිසි දෙයක් ස්පර්ශය කරනවා කියනකොට ගෑවෙන අර්ථයක් වාගේ තිබ්බ. ඒක නෙමෙයි අර්ථය. මේ ඇස් පෙනීම, කන් ඇහීම, නාහෙට දැනීම, දිවට දැනීම, ශරීරයට දැනීම, හිතට දැනීම, මේක තමයි ස්පර්ශය. එතකොට මේ විදිහට අපි තේරුම් ගත්තොත් ඒ ස්පර්ශය ඇති වුණාම තමයි යමක් තියෙනවා කියන හිතවිල්ල ඇති වෙන්නේ. ඒක තමයි භවය. එතකොට මම මේ කියන ධර්මය ටිකක් ඔය සාමාන්‍යයෙන් අපිට නිතර අහන්න තියෙන ධර්මයට වැඩිය ටිකක් වෙනස්. සමහර විට මේවට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්නාවට කමක් නැහැ. ඒව අහන්න අහපුවාම මම ඒව තවදුරටත් තීරුම් කරලා දෙනවා. මම කියන්නේ නැහැ මම කියන පිළිවෙල හරි කියලා. අහන ආයතම තේරුම් ගන්න පුළුවන් මං කියන එක හරිද වැරදිද කියලා තමාගේම බුද්ධිය පාවිච්චි කරලා ඒක තේරුම් ගන්න ඕනේ. මට පේන්නේ ඒක හරි කියලා. නමුත් මට වැරදෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක ගැන ටිකක් හොඳට කල්පනා කරලා බලමු. දැන් මේ භවය කියන්නේ තියෙනවා නැත්තම් ඉන්නවා කියන එක. එතකොට මේ මම ඉන්නවා කියනකොට තමයි ඒ ඉඳීම ගැන අපි කල්පනා කරනකොට ඒ ඉඳීමේ තියෙනවා ඉඩක් ගැනීමක්. මම ඉන්නවා කියනකොට යම් කිසි ප්‍රමාණයක ඉඩක් ගන්නවා. මේ ආකාශයේ ඉඩක් ගන්නවා. ඒ වගේම කාලයෙන් ප්‍රමාණයක් ගන්නවා. එතකොට කාලය ගැන කල්පනා කරනකොට අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා. එතකොට මගේ ඉඳීමේදී අතීතය ගැන කල්පනා කෙරුවොත් අන්තිමටම කල්පනා කරන්න තියෙන්නේ උප්පත්තිය ගැන. අනාගතය ගැන කල්පනා කරපුවාම අනාගතයේ අවසාන වෙන්නේ මරණය. එතකොට ඒ උප්පත්තියටත් මරණයටත් අතරේ තියෙන වෙනස් වීම. ඒ වෙනස් වීම තමයි ජරාව. එතකොට ජාති, ජරා, මරණ කියලා කියනකොට ජාතිය කියන්නේ උප්පත්තිය, ජරා කියන්නේ වෙනස් වීම, මරණය කියන්නේ අවසාන. මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට පෙන්වන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඒ ජරාවට පත් වුණාම ලෙඩ හැදෙනවා. තරුණ කාලේ ලෙඩ හැදුනේ නැති වුණත් ජරාවට පත් වෙනකොට ලෙඩ හැදිලා තමයි මැරෙන්නේ. ඉතින් මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඉපදෙනවා, වෙනස් වෙනවා, මැරෙනවා. මේකයි අනිත්‍ය. මේ අනිත්‍ය දුකක් වෙනවා. ඒ අනිත්‍ය දුකක් වෙන්නේ කොහොමද? අපේ ආසාව තියෙන්නේ මැරෙන්න නෙමෙයි. අපේ ආසාව තියෙන්නේ හැමදාම ජීවත් වෙන්න. ඒ වාගේම හැමදාම තරුණව ජීවත් වෙන්න. අපි වයසට යනවට කැරි නැහැ. ඒ නිසා ඒක දුකක් වෙනවා. ඒ මොකද අපේ ආශාව තියෙන හැටියට නෙමෙයි ලෝකේ පවතින්නේ. අපේ ජීවිතේ පවතින්නේ ඒක නියම පැවැත්මක් නෙමෙයි, වෙනස් වීමක්. ඒක හරියට අපි බෝලයක් අරගෙන අහසට දානකොට අපට පේනවා මේ බෝලේ උඩට යනවා. නමුත් ඒ බෝලේ උඩට ගියාට වැටෙමින් තමයි පවතින්නේ. ඒ වාගේ යම් කිසි කෙනෙක් ඉපදුනා නම් එතන ඉඳලා මරණය කරා තමයි ගමන් කරන්නේ. ඒ නිසා ඉපදීම මරණයත් එකක්. දෙකක් වාගේ අපි හිතුවට ඉපදෙනකොට හුඟක් දෙනෙක් ඒකට බොහොම සතුටු වෙනවා. සතුටු වෙලා ඔය උපන් දිනේ කියලා බොහොම ඒව ගැන සතුටෙන් කනවා බොනවා ඒ වාගේ දේවල් කරනවා. නමුත් මරණයක් වුණාම අඬන්න පටන් ගන්නවා. නමුත් අපි කල්පනා කරන්නේ නැහැ මේ ඉපදීම කියන්නේ මරණේම මුල් කොටස. අන්න ඒකයි කාරණේ. ඒකයි මේක දුකක් වෙන්නේ. නමුත් මේ දුක වෙන්නේ මොන කාරණයක් නිසාද කියලා බලනකොට අපි කිව්වා ආසාව නිසා. ආසාව කියන්නේ මැරෙන්න නෙමෙයි, දිගටම ජීවත් වෙන්න, තරුණයෙක් හැටියට ජීවත් වෙන්න. එතකොට ඒ ආසාව ඉෂ්ට වෙන්නේ නැති නිසායි දුකක් වෙන්නේ. එතකොට ඒ ආසාවයි දුකයි, ආසාවයි සත්‍යයි ගැටෙනකොට තමයි දුක ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දුකට හේතුව වෙන්නේ අර අනිත්‍ය භාවය නෙමෙයි, තණ්හාව කියන්නේ. තණ්හාව තමයි මේ ආසාව. එතකොට මේ තණ්හාව එක්කම ඇති වෙන එක තමයි මම ඉන්නවා කියන එක. මම කිව්වේ මොකේද? අපි මේ මම කියලා කිව්වේ ශරීරෙට. ඒ ශරීරේ මම වෙලා තියෙන. ඒ ශරීරය ගැන හිතනකොට මේ මගේ ශරීරය කියනවා. එතකොට මගේ ශරීරය කියලා ඒක මගේ කරගත්තන් පස්සේ තමයි ඒක මම උනේ. ශරීරේ මගේ කරගත්තා. ඒ නිසා ශරීරේ මම වුණා. ඒ ශරීරේ මම වීමෙන් ශරීරේ තියෙන එක මම ඉන්නවා කියලා අපි හිතාගන්න. එතකොට මම ඉන්නවා කියපුවාම ශරීරේ තිබීම ගැනයි මේ මම ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මම කිවි ශරීරෙක. එතකොට ශරීරේ මම නෙවෙයි නා. ශරීරේ මම නෙවෙයි නා. එතකොට ශරීරේ ඉපදෙනකොට මම ඉපදුනා කියන්න පුළුවන්ද? මම ඉපදුනා කියන්න බෑ. ශරීරේ මම නෙවෙයි නම් ශරීරේ උප්පත්තිය මගේ උප්පත්තිය නෙවෙයි. එතකොට ශරීරේ ජරාවටපත් වෙනකොට ඒ ජරාවටපත් වීම මගේ ජරාවටපත් වීමක් නෙවෙයි. එතකොට ශරීරේ මැරෙනකොට මම මැරුණා නෙමෙයි. එතකොට උප්පත්තිය මගේ උප්පත්තිය නෙවෙයි නම් ජරාවටපත් වීම මගේ ජරාවටපත් වීම නෙවෙයි නම් ශරීරේ මරණය මගේ මරණය නෙවෙයි නම් එතන දුකක් ඇති වෙන්නේ නැහැ. මේ දුක ඇති උනේ මම ඉන්නවා කියලා ශරීරේ මමගත්තු නිසායි. ඒ ශරීරයෙන් ඇති වෙන දේවල් තමයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කිව්වේ. මේ ශරීරයෙන්ම තමයි ඒ වේදනාව කියන එක ඇති වෙන්නේ. ඒ වාගේම සංඥා කියන එක ඇති වෙන්නේ. ඒ වාගේම සංඛාර කියන එක ඇති වෙන්නේ. ඒ වාගේම විඥානය කියන එක ඇති වෙන්නේ මේ ශරීරයේම සම්බන්ධ කරගෙන. මේකට තමයි පංචස්කන්ධය කියන්නේ. එතකොට මේ පංචස්කන්ධය කියනකොට මේ ශරීරේ මුල් කරගෙනම තමයි මේ පංචස්කන්ධය ගැන කතා කරන්නේ. ඒ වේදනා සංඥා සංඛාර විඥාන කියන කැලලට අපි හිත කියනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන කැලලට තමයි හිත කියලා කියන්නේ. එතකොට ඒක මගේ කරන මරගත්වයකින් තමයි දුක ඇති. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධේ තමයි දුක. ඒ කියන්නේ උපාදානේ කීවේ නිකම්ම ඇලීමක් ගැටීමක් නෙමෙයි. උපාදානේ කීවේ මගේ කර ගැනීම. මගේ කර ගැනීමෙන් මම කරගන්න. මගේ කර ගැනීම තමයි උපාදානය, මම කර ගැනීම තමයි භවය. ඒකයි උපාදාන ස්කන්ධය කිව්වේ. මේ ශරීරයේ මග කරගත්තා, ශරීරයේ ඇතිවෙන වින්දන තමයි වේදනා කිව්වේ. අපි සාමාන්‍ය සිංහලෙන් වේදනා කියන්නේ මේ රිදෙනවා කියන එකට. නමුත් නියම වශයෙන් වේදනාව කියන්නේ වින්දනයක්. වින්දන කියනවා තුන් જાතිය. සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා. ඒ කියන්නේ සැපදායක වින්දනයයි, දුක්දායක වින්දනයයි, සැපත් නැති දුකත් නැති වින්දනයයි. ඒකයි වේදනා කියන්නේ. සංඥා කීවේ අපි ඇස් අරිනකොට දකින දේ, කනට ඇහෙන දේ, නාහිට දැනෙන දේ, දිවට දැනෙන දේ, ශරීරයට දැනෙන දේ. අපි සාමාන්‍යයෙන් ශරීරයට දැනෙන දේ කීවත්, ඇහැට පෙනෙන දේ කීවත් අපි හිතන්නේ මේ අපට පේන්නේ යම්කිසි දෙයක් කියලා. ඒ යම්කිසි දෙයක් නෙමෙයි පේන්නේ. ඇහැ අරපාම අපට පේන්නේ පාටවල් පමණයි. ඒක අද නවීන විද්‍යාවේ තේරුම් ගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වෙච්චයි අපට ඇස් අරපුවාම දේවල් පේන්නේ නැහැ, පාටවල් පේන්නේ. ඒ මොකද මේ ඇහි මේ ස්නායු මේ තියෙනවා, මේ මොලේ ඉඳලා ස්නායුවක් යනවා ඇහැට. ඒ ඇහැට ගියාම එතන තියෙනවා ඒ ස්නායු ඇතුලේ මේ පොඩි කෙඳි වාගේ. ඒවා ඒ එක කෙන්දකට එක පාටක් පේන්නේ. ඒ වගේ කෙඳි අපිට හිතන්න පුළුවන් හත් જાතියක් තියෙනවා කියලා. ඒ හත් જાතියට පාටවල් හතක් පේනවා. ඒවා තමයි අපි ඔය මේ දේදුන්නේ පේන පාටවල්. එතකොට මේ පාටවල් වලින් තමයි අපට පේන දෙයක් හැදෙන්නේ. දැන් අපි කෙනෙක් චිත්‍රයක් අඳිනකොටත් ඒ චිත්‍රය අඳිනවා කියන්නේ පාටවල් කඩදාසියක හරි මොකක්ක හරි ඒ පාටවල් කීපයක් එතන තියෙන එකයි කරන්නේ. ඒ පාටවල් තිබුණාම අපි ඒක දිහා බලලා තමයි අපි තමයි එතන යම්කිසි දෙයක් කියලා එකක් හිතේ ඇති කරගන්න. දැන් අපි ගහක් අඳිනවා නම් ඒ කොළ පාටවල් කොළ කෑල්ලට තියෙනවා, කඳට වෙන පාටක් තියෙනවා. ඒ වාගේ නොයික් නොයික් පාටවල් දාලා තමයි එතන ඒ චිත්‍රය අඳින තැනත්තා අඳින්නේ. නමුත් අපි එතනට ගිහින් ඒක බලලා ගහක් කියනවා. ඒ ගහක් කියන්නේ අර පාටවල් එක්කහුව කරලා අපි හිතා ගන්න දේ. එතකොට අපි ඇස් අරිනකොට අපි සාමාන්‍යයෙන් පාටවල් පමණයි පේන්නේ. ඒ පාටවල් තමයි සංඥා කිව්වේ. ඒ වාගේ මේ පාටවල් වල ප්‍රිය අප්‍රියකමක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රිය අප්‍රියකම තමයි වේදනා කිව්වේ. එතකොට ඒ විදිහට ඊළඟට අපි ඒවා එකහු කරලා රූපයක් යම් කිසි දෙයක් ගහක් හරි නැත්නම් මිනිස්සෙක් හරි නැත්නම් සතෙක් හරි එහෙම නැත්නම් කනකොළ බිමක් එහෙම නැත්නම් කන්දක් එහෙම නැත්නම් පොකුණක් ඒ වගේ යම් යම් දේවල් ගැන අපි හිතෙන් හදාගන්න එක. ඒ හිතෙන් හදාගන්න එක තමයි සංඛාර කියලා කියන්නේ. ඒ සංස්කරණය කිරීම. ඒ සංස්කරණය කිරීමයි මේ සංඛාර කියන්නේ. ඊට පස්සේ අපි එතන එකක් නෙමෙයි සංස්කරණය කරන්නේ, කීපයක්ම දේවල් සංස්කරණය කරනවා. එහෙම සංස්කරණය කරලා වෙන්වෙන් වශයෙන් අපි ඒව අඳුරගන්නවා. ඒ වෙන්වෙන් වශයෙන් අඳුරගෙන ඒවා කියන සම්බන්ධකම් වෙනස්කම් දැකලා ඒ විදිහේ පෙනීම තමයි විඥානය කියන්නේ. විඥාන ඥානයක්. ඒ ඥානය වෙන්වෙන් වශයෙන් බැලීම තමයි විඥානය. ඉතින් මේ විදිහට අපි මේ දැකීම තමයි මේ පංචස්කන්ධය කියනකොට ඒ හිත වැඩ කිරීමක් ගැනයි කතා කරන්නේ. එතකොට මේ ශරීරයයි ඒ ශරීරයෙන් කෙරෙන ක්‍රියාවක් තමයි මේ හිත කියේ. හිත කියලා වෙනම දෙයක් නෑ. මේ ශරීරයෙන් පිට වෙලා යන්න පුළුවන් දෙයක් නෙවෙයි හිත කියන්නේ. ඉතින් මේ විදිහට අපි ඒ පංචස්කන්ධයේ තේරුම් අරගෙන ඒ පංචස්කන්ධයේ මගේ මක් කියලා අල්ල ගැනීම තමයි උපාදානය කියන්නේ. ඒ උපාදානය නිසා තමයි ම ඇති වෙන්නේ. ඒක තමයි භවය. එතකොට මේ විදිහට උපාදානය නිසා භවය ඇති වුණා. භවය ඇති වෙච්ච නිසා තමයි දුක ඇති වුණේ. ඒ මොකද මේ ශරීරේ මගේ කරගෙන මම උනන් බාස්සේ තමයි ඒ ශරීරේ ජරාවටපත් වෙනකොට, ශරීරේ මරණයටපත් වෙනකොට දුකක් ඇති වෙනවා. ඒක ගැන හිතීමෙන්දිනුත් දුකක් ඇති වෙනවා. ජරාවටපත් වෙන්න ඉස්සරලත් ජරාවටපත් වෙනවා කියලා හිතුවත් දුක ඇති වෙනවා. මරණයට ඉස්සර මරණයට අපිපත් වෙනවා කියන හිතවි දුක ඇති වෙනවා. ඉතින් මේ විදිහට දුක ඇති වුනේ භවය නිසා, භවය ඇති වුනේ උපාදානය නිසා, උපාදාන ඇති වුනේ තණ්හාව නිසා. ඒ තණ්හාව ගැන අපි ඊළඟ අවස්ථාවේදී ඊළඟ විස්තරව අපි ඒ ගැන කතා කරනවා. නමුත් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන මේ භවය නිසා තමයි මේක දුකක් වෙන්නේ. අන්න ඒකයි විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ. භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි හුඟක් දෙනෙක් බෞද්ධයෝ හිතන්නේ මේ භවපත්‍ය ජාති කීවේ ගියාත්මේ හිටපු එකයි, භව කීවේ ඒ ගියාත්මේ ඉඳලා පව්පින් කරලා ඒ අනුව තමයි උප්පත්තිය ලැබුණේ කියලා. නමුත් ඒ විදිහට නෙමෙයි මම දැන් ඔය තේරුම් කෙරුවේ. මෙතන ටිකක් වෙනසක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි මේවා තේරුම් අරන් තියෙන ක්‍රමයට වෙනස් දෙයක් මම දැන් මේ කියන්නේ. ඉතින් මේවා ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අපි අනාගතයේදී මේ අවසානයේදී ප්‍රශ්න කරන්න ඉඩක් දෙනවා. නමුත් විශේෂයෙන්ම අපි මේක තේරුම් ගැනීම, මේ භවය කියන එක අපි හරියට තේරුම් ගත්තොත් තමයි මේක තේරෙන්නේ මේ විදිහට. එතකොට අපි මේ දුක ගැන හිතනකොට ඒ දුක ඇති වුණේ භවය නිසා. ඒ නිසා භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ. එතකොට මෙතන ජාති කීවේ මේ ඉපදුන නිසා තමයි ජරාවට පත්ුනේ මරණයට පත්ුනේ කියන එක නෙමෙයි. මම ඇති වුණා භවය. මම ඇති වුණේ උපාදානය නිසා. ඒ මම ඇති වෙච්ච නිසා තමයි ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වුණේ. ඒ ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය වුණා විතරක් නෙමෙයි, ශරීරයේ ජරාවටපත් වෙනකොට මම ජරාවටපත් වෙනවා, ශරීරයේ මැරෙනකොට මම මැරෙනවා කියන හිතවිලි. ඉතින් මේ විදිහට අපි හිතවීමෙන් තමයි, මේ විදිහේ හිතීමෙන් තමයි දුකටපත් වෙන්නේ. නමුත් අපේ ඒ භවයෙන් මිදුනොත්, ඒ කියන්නේ මම කියන එකකින් මිදුනොත්, ඒ වාගේම උපාදානයෙන් මිදුනොත්, ඒ කියන්නේ මගේ කියන හිතවිල්ලෙන් මිදුනොත් දුක නැතුව යනවා. අන්න මේකයි කාරණේ. එතකොට විශේෂයෙන්ම අපි මේ කාරණය ගැන කල්පනා කරලා, මේ කාරණය ගැන විශේෂයෙන්ම අපි නැවත හිතලා මේක තේරුම් ගත්තොත් තමයි මේක හරියට වැටහෙන්නේ. ඒ නිසා අපි මේක ගැන තව, මම හිතනවා හොඟ දෙනකොට ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මම මේ අවස්ථාවේදී තව දුරට යන්නේ නැතුව ප්‍රශ්න අහන්න මෙතන දැන් අවසර දෙනවා. ඒ නිසා දැන් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අහන්න. ප්‍රශ්න නැත්තම් මම තව දුරට වෙන මෙන්න ඒ වගේන කතා කරන්න පුළුවන්. දැන් අපි පැයක් විතර කතා කළා. ඒ නිසා මේක ගැන තියෙන ප්‍රශ්න අහන්න. තියෙනවද ප්‍රශ්න?
ඇහෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් ඔව්.
අපි මේ තවත් ස්වාමීන් වහන්සේලා ඇතුළුව විශාල ගණනක් විවිධ රටවල් වලින් අද සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ප්‍රශ්න නම් තියෙන්න ඕනේ. එහෙම තිබුණ නැත්තම් වහන්සේ තවදුරටත් දේශනය කරගෙන යන්න කියලා මම ඉල්ලා සිටිනවා. තව ටිකක් බලන්න.
ප්‍රශ්න වැඩි නැතුව වාගේ නේද?
ස්වාමිනාස අපි මේ දේශනය කරගෙන යමු. මම හිතන්නේ ප්‍රශ්න ඉදිරිපත් වෙයි තව ඉදිරියට.
දැන් අපි තව මේ දේශනය කරනවා නම් අපි මේ තවම දුක ගැන තමයි කතා කරන්නේ. දුකට හේතුව ගැන ඊළඟ දේශනාවේදී තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ තණ්හාව ගැන ටිකක් දැන් කතා කරනවා. ඒ මොකද අපි තණ්හාව කියන එකත් අපි සාමාන්‍යයෙන් හරියට තේරුනේ නැතුවයි අපි හුඟක් දෙනෙක් ඉන්නේ. තණ්හාව කියන්නේ නිකම්ම ආසාවක් කියන එකවත්, එහෙම නැත්නම් වෙන දෙයක් නෙමෙයි. අපි මේක තේරුම් ගන්න ඕනේ. මේ තණ්හාව ගැන, තණ්හාව ඇති වෙන්නේ වේදනාවේ. වේදනා පත්‍ය තණ්හා. ඒ වේදනාව කියපුවාම වේදනා කියනවා තුන් જાතියක්. සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ. සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ කියන්නේ සුඛ කීවේ ප්‍රිය වේදනාව. ඒ කියන්නේ වේදනාව කියන්නේ වින්දනය. ඒ වින්දන ප්‍රිය වින්දන තියෙනවා අප්‍රිය වින්දන තියෙනවා ඒ දෙකටම නැති වින්දනක් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් යමක් දැකපුවාම සතුටුදායක දෙයක් පේන්න පුළුවන්. ඒ වගේම අසතුටුදායක දෙයක් පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකටම නැති දෙයක් පේන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ වින්දන තුන් જાතියක් තියෙනවා. ප්‍රිය වින්දනය, අප්‍රිය වින්දනය, දෙකටම නැති වින්දනය. ඒ වගේම ශබ්දයක් ඇහෙනකොට ප්‍රිය ශබ්දයක් ඇහෙන්න පුළුවන්, අප්‍රිය ශබ්දයක් ඇහෙන්න පුළුවන්, දෙකටම නැති ශබ්දයක් ඇහෙන්නත් පුළුවන්. ඒ වගේම නාහිත යමක් දැනෙනකොට ප්‍රිය සුවඳක් දැනෙන්න පුළුවන්. ඒ වගේම නරක ගඳක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දෙකටම නැති දෙයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දිවට රස දැනෙනකොට ප්‍රිය දෙයක් දැනෙන්න පුළුවන්. අප්‍රිය රසක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දෙකටම නැතිවත් දැනෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයට ස්පර්ශ වෙනකොට ප්‍රිය ස්පර්ශයක් දැනෙන්න පුළුවන්, අප්‍රිය ස්පර්ශයක් දැනෙන්න පුළුවන්, දෙකටම නැති ස්පර්ශයක් දැනෙන්න පුළුවන්. මේ ඒ දැනෙන වින්දන තමයි වේදනාව කියලා කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපට මේ ප්‍රිය වින්දනයක් දැනුණාම ආසාවක් ඇති වෙනවා. අප්‍රිය වින්දනයක් දැනුණාම අකමැත්තක් ඇති වෙනවා. ඒ වගේම අර දෙකටම නැති වින්දනයක් දැනුණා මොකද්ද වෙන්නේ? ආසාවක් ඇති වෙනවද? අකමැත්තක් ඇති වෙනවද? ඒ දෙකම නෙවෙයි වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? අන්න ඒක ගැන අපි ටිකක් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඒ ප්‍රිය අප්‍රිය නැති වින්දනය අපට දැනුණා මොකද්ද අපි හිතන්නේ? අපට ආසාවක්කුත් නැහැ, අකමැත්තකුත් නැහැ. අපට දැනෙන්නේ යමක් තියෙනවා කියල. යමක් තියෙනවා කියන එකයි දැනුම. ඒ දැනුමට තමයි භව කියන්නේ. ඒ භව කියන එක දැනෙන්නේ ඔතනින්. ඒ නිසා තමයි මේ තණ්හාව කියන එක තුන් ක්‍රමයකට බෙදුවේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කාම තණ්හාවෙන් තමයි ආසාව, අර ප්‍රිය වේදනාවට තියෙන ආසාව තමයි කාම තණ්හා. ඒ දෙකටම නැති වින්දනය ඇති වෙන අදහස තමයි භව තණ්හා කියන්නේ. ඒ වගේම අප්‍රිය වින්දනයට තියෙන අකමැත්ත තමයි විභව තණ්හා කියන්නේ. විභව කියන්නේ නැතිවීම. ඒ නැතිවීමට තියෙන ආසාව. මොකද්ද නැති වෙන්නේ? අප්‍රිය වේදනා. ඒ අප්‍රිය වේදනාව නැතිවීමට තියෙන ආසාව තමයි විභව තණ්හා. භව තණ්හා කිව්වේ අර තිය කියලා දැනෙන එක තිබීමට තියෙන ආසාව. ඒකේ ප්‍රිය වේදනාවක් නෙමෙයි. නමුත් අර තිබීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ තිබීමට තියෙන ආසාව තමයි භව තණ්හා. දැන් මේ තණ්හාව ඇති වුණාම ඒ තණ්හාව ඇති වෙනකොට මෙතන ඒ ස්පර්ශය කීවට අපිට මේ ස්පර්ශයක් වෙනකොට අපි අර ස්පර්ශය ගැන කතා කරුවානේ ස්පර්ශය නිසා තමයි වින්දනය ඇති වුනේ. ඒ වින්දනය නිසා තමයි මේ තණ්හාව ඇති වුනේ. ඒ විදිහට මේ පටිච්ච සමුප්පාදෙ පෙන්වන්නේ ඒ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා. ඒ ස්පර්ශයේ තිනකොට වින්දනේ තිනවා, වින්දනේ තිනකොට තණ්හාව ඇති වෙනවා. දැන් මේවා අපි හිතලා අපිට ඕනෑකමින් කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි ප්‍රිය වේදනාවට ආසා කරන දේ මේක දැන් ප්‍රිය වේදනාවක්, මම දැන් මේකට ආසා කරන්න ඕනේ කියලා එහෙම හිතලා කරන්න වෙන්නේ. ඒ ප්‍රිය වේදනාව දැනෙනකොටම ආසාවත් ඒත් එක්කම දෙන්න. ඒ කියන්නේ අපි හිතලා කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන්නේ අසිහියෙන්. සිහියෙන් කරන දෙයක් නෙමෙයි. සිහියෙන් කියලා මේක මම කළ යුතුයි කියලා එහෙම කරන දෙයක් නෙමෙයි. අකමැත්තක් ඇති වෙනකොටත් ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. අසිහියෙන් කෙරේ. අර යමක් තියෙන්න ඕන කියන හිතවිල්ලෙත් හිතලා කරන දෙයක් නෙමෙයි. අසිහියෙන් කරන දෙයක්. අන්න ඒකයි මේ තේරුම. ඉතින් කොහොම හරි මම එච්චර මේක පටලවෙන්නේ නැති වෙන්න මම මේ තේරුම් කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ තණ්හාව ඇති උනෙන් පස්සේ තමයි මේ ඇති වෙච්ච ආසාව මගේ කරගන්න. ඒ කියන්නේ මම තමයි ආසා කරන්නේ. මගේ ආසාව. මේ මගේ ආසාව, මේ මගේ අකමැත්ත. අන්න ඒ විදිහට හිතවිල්ල තමයි උපාදානය කියන්නේ. ඒ මගේ කරගන්නේ. එතකොට මෙතන මගේ කරගන්නේ මේ ආසාව, අකමැත්ත ආදිය. එතකොට ඒ ආසා කරන දේ කියලා දෙයක් වෙනම තියෙනවා. ආසා කිරීම කියලා එකක් තියෙනවා, ආසා කරන දේ කියලා තව එකක් තියෙනවා. එතකොට ඒත් එක්කම එන එක තමයි ආසා කරන්නේ මම කියලා. එතකොට මෙතන තියෙන කෑලි තුනක්. ආසා කිරීම, ආසා කරන දේ, ආසා කරන පුද්ගලයා. එතකොට එතන ඒක තමයි කෑලි තුන. එතකොට ආසා කරන පුද්ගලයා මම. එතකොට ආසා කිරීමෙන්දීම පුද්ගලයාත් හැදෙනවා, ආසා කරන දේත් හැදෙනවා. ඒ ආසා කිරීමත් එක්කම. ඒ නිසා තමයි එතන උපාදානයත් ඇති වෙනවා, භවයත් ඇති වෙනවා. භවය කියන්නේ විශේෂයෙන්ම අර පුද්ගලය හැදීම, මම හැදීම. මම හැදීම තමයි විශේෂයෙන්ම එතන ඒ පුද්ගලය ඇතිවීම තමයි භවය. මගේ කර ගැනීම තමයි උපාදාන. එතකොට මේ පුද්ගල හැදුනෙන් පස්සේ තමයි ඒ පුද්ගල හැදුනේ ශරීරයේ මගේ කර ගැනීමෙන්, ඒ ශරීරයේ ඇති වෙන වින්දන මගේ කර ගැනීමෙන්, ඒ ශරීරයට දැනෙන දේ කියන්නේ ඇහැට නම් පාටවල්, කනට නම් මේ ශබ්ද ඒවා තමයි සංඥා කි. ඊට පස්සේ අපි ඒවා එකහො කරලා යම් හදනයක තමයි යම් කිසි වස්තුවක් හැදුවා නම් ඒක තමයි ඒ හැදීම තමයි සංකාර. ඊළඟට වෙන්වෙන් වශයෙන් දැකීම තමයි විඥානය.
හාමුදුරනේ මාව ඇහෙනවද?
ඔව්.
හාමුදුරනේ මම ධම්මරතන ලාස් වේගස් වලින්.
ඔව්. ඔය ලාස් වේගස් වලින් කතා කරන්නේ.
එහේ යන්නනේ.
ආහ්.
නෑ මට දැන් මෙතන මේ විස්තර කරගන්න ඕන. දැන් භවයට හේතු වෙන්නේ උපාදානයේද නැත්නම් තෘෂ්ණාවද කියන එක. මොකද දැන් අර පරිසම්පාදයේදී කියවෙන විදිහට තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝනේ. එතකොට භවය කියන එකට සැබවින්ම හේතු වෙන්නේ උපාදානයේද එහෙම නැත්නම් තෘෂ්ණාවද කියන කාරණේ පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් තියෙනවා, ඒක පස්සේ අහන්නම්. එදවන් සර්ණයි.
නෑ බොහොම හොඳයි මේ ප්‍රශ්නේ ආපු එක. ඒ මොකද දැන් මෙච්චර ප්‍රශ්න ආන්න කෙනෙක් නැතෝනේ ඉතියේ. ඉතින් මේ මේක විශේෂක තමයි. භවයේ ඇති වෙන්නේ උපාදානය නිසා. උපාදානය ඇති වෙන්නේ සංහාව නිසා. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. තණ්හාව නිසා උපාදානය ඇති වුණා. උපාදානය නිසා භවය ඇති වුණා. ඒ විදිහටයි අපි ඒක කියන්නේ. ඒ වගේම තණ්හාව ඇති වුණේ දනාව නිසා. ඒක පැහැදිලි වුණාද? මොකක්වත් එතන අඩුපාඩුවක් තියෙනවද? දැන් විශේෂයෙන්ම මේ කාරණය ටිකක් මේ අමාරුයි තේරු ගන්න එක පාටම.
හෙලෝ, මාව ඇහෙනවද?
ඔව් ඔව් ඇහෙනවා.
හාමුදුරනේ හරි, මම ඇත්තට මේ ප්‍රශ්නේ හැවේ අර ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී භවයට හේතු වෙන්නේ තෘෂ්ණාව කියන කාරණේ පැහැදිලි කරපු නිසා. ඉතින් ගොඩක්
පින් එකට භවයට හේතු වෙන්නේ තෘෂ්ණාව කියුවේ නෑ. එහෙම නෙමෙයි. අපි මේ මෙතන ඒ තෘෂ්ණාව තුන් જાතියක් තියෙන එක ගැන තේරුම් කරන්න ගිහින් තමයි මං කීවේ මේ තණ්හාව කියපුවාම තුනක් තියෙනවා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා.
හරි හරි, ඒක හරි මං තේරුම් ගත්තා.
ඔව් ඔව්.
තව අර තව තැනක සඳහන් කරන මේ උපාදානය කියන එක පිළිබඳව මේ එක තැනකදී කපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අන්තවාද උපාදාන කියලා මට ඒක නම් ඇත්තටම ප්‍රශ්නයක්. ඒක මට ප්‍රශ්නයක්. මම කලින් ප්‍රශ්න නම් හෙවේ තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙයි කියන කාරණයක්. මම මෙතෙන්දී මේ කාරණේ මට පැහැදිලි කරගන්න ඕන. මේ කාම උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා පුළුවන් නම් ඔබ වහන්සේ ඒකත් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි.
දැන් උපාදාන කියනකොට මෙතන විශේෂ කාරණයක් ඔය උපාදාන මේ හතරේ තියෙන්නේ. ඒ කියන්නේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. මේවයි ඒ උපාදාන හතර. ඒ එතන කීවේ කාම උපාදාන කීවේ මේ එතනත් අර ආසාව මගේ කර ගැනීම. කාම ආසාව මගේ කර ගැනීම. ඒ කීවේ අර අතන මේ තණ්හා තුනක් කීවනේ. ඒ තණ්හා තුනෙන් කාම තණ්හාව තමයි මගේ කරගන්නේ. ඒත් එක්කම ඉතින් අනිත් තණ්හාවලුත් මගේ කරගන්නවා. නමුත් ඊළඟට ditthi උපාදාන කීවේ දැන් මේ අපි ඇති කරගන්න දෘෂ්ටි. ඒ දෘෂ්ටි කියන්නේ අපි අපේ මේ ස්පර්ශ කරනකොට යම් යම් දේවල්, ඒ කියන්නේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාහිත දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, ශරීරයට දැනෙන දේවල්, මේවා අපි ගැන යම් යම් අදහස් මවා ගන්නවා. ඒ කියන්නේ යමක් දැකපුවාම මේක අහවල් දේ, මේක මේ විදිහේ හොඳ දෙයක් හරි නරක දෙයක් හරි. දැන් අපි කියමු මේ කවුරු හරි කෙනෙක් අපි ඉදිරියට ඇවදින් ඒ පුද්ගලයා ගැන අපි දැන් තීරණයක් කරනවා. මේ මිනිස්සයා මේ හොඳ මිනිස්සෙක් වාගේ පේන්නත් පුළුවන්, නරක මිනිස්සෙක් වාගේ පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීටින් ඉස්සෙල්ල දැකලා තියෙන කෙනෙක් වාගේ පේන්න පුළුවන්. මේ මීටින් ඉස්සෙල්ල දැකලා නැති කෙනෙක් වාගේ පේන්න පුළුවන්. අන්න ඒ විදිහ අදහස් මැවීම තමයි මෙතන දිට්ටි කියන්නේ. එතකොට ඒ දෘෂ්ටි මගේ දෘෂ්ටිය කියලා අල්ලා ගැනීම තමයි දිට්ටි උපාදාය. එතකොට මම තමයි මේ දෘෂ්ටි ඇති කරගත්තේ, මේක මගේ දෘෂ්ටිය. ඊළඟට සීලබ්බත උපාදාන කියන්නේ මගේ මේ හොඳ නරක ගැන යම්කිසි අදහසක් තියෙනවනම් ඒ හොඳ නරක අනුව තමයි මගේ සීලය කියන එක තියෙන්නේ. ඒ වාගේම බත, ඔය සීල බත කීවට සීල කියන්නේ දැන් අපි සීලය ගැන කතා කරනකොට ජාති දෙකක් ගැන කියනවා. චාරිත්‍ර වාරිත්‍ර කියලා. සාමාන්‍යයෙන් අපි පංච සීලේ, අට සීල්, දස සීල් ඒවා ඒ සීලේ ගැන කතා කරනකොට එතන කතා කරන්නේ විශේෂයෙන්ම මේ වාරිත්‍ර ගැන. වැළකීමක් ගැන. නමුත් බත කියන්නේ කරන්න තියෙන දේවල් කිරීම තමයි බත. ඒක තමයි චාරිත්‍ර කිව්වේ. එතකොට චාරිත්‍ර කයල තමයි බත කිව්වේ, වාරිත්‍ර කයල තමයි සීල කිව්වේ. එතකොට ඒකත් මගේ කරගන්නවා. මම කියන්නේ තමන්ගේ තියෙන ප්‍රතිපත්ති කියන ඒවා. තමන්ගේ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ ප්‍රතිපත්තිය නිතරම ඒක මගේ ප්‍රතිපත්තිය කියලා ඒක මගේ කරගන්න. ඒක තමයි මේ සීලබ්බත උපාදාන. දැන් මේවා මගේ කරගත්තන් පස්සේ ඒව මම වෙනවා. ඒ කියන්නේ ඒ මගේ ප්‍රතිපත්තිය මගේ කරගත්තන් පස්සේ ඒවා ඔක්කොම මම වෙනවා මම කරගන්නවා. එතකොට මම මෙහෙම පුද්ගලෙක් මෙහෙම අදහස් තියෙන පුද්ගලෙක් මම. එහෙම නැත්නම් මේ වාගේ ආසාවල් තියෙන පුද්ගලෙක් මම. එහෙම නැත්නම් මේ වාගේ ප්‍රතිපත්තියක් තියෙන පුද්ගලෙක් මම. අන්නේ මම කියන කෑල්ල තමයි භව කෑල්ල. එතකොට මේ විදිහට දැන් මේකේ තියෙන ලොකු සම්බන්ධකමක් අද මනෝවිද්‍යාවත් එක්ක, අද නවීන මනෝවිද්‍යාවත් එක්ක. ඒකට දිගට ගියොත් ඒකත් මහා දිග කතාවකට වැටෙනවා. දැන් ඔය මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මනෝවිද්‍යාඥයා මේ හිත කියන එක බෙදුවා තුනකට. ඒ මනෝවිද්‍යාත්මේ හිත කියලා මේ වෙනම දෙයක් හැටියට නෙමෙයි කල්පනා කරුවේ. හිතයි ශරීරයයි කියලා දෙකක් තියෙනවා කියන එකත් ඒ ඔක්කොම වැරදි කියන හැටියට ඒක දැකලා මේ මෙතන හිත කියලා කියවේ ක්‍රියාකාරී ශරීරයේම තියෙන ක්‍රියාකාරීත්ව තමයි මේ හිත කියලා කියවේ. වෙනම දෙයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා හරියට බැලුවොත් මේ සූත්‍රවල තියෙන ධර්මය ඒ ධර්මයේ තියෙන්නේ ඒකයි තියෙන්නේ. හිත කියලා වෙනම දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වෙනම කොහෙවත් කතා කරලා නැහැ. හිත ගැන කතා කරනකොට වචන තුනක් පාවිච්චි කරුවා. චිත්ත මනෝ විඥාන කියලා. මේ චිත්ත මනෝ විඥාන කියලා කීවේ මේ ශරීරයේම තියෙන ක්‍රියාකාර තුනක්. අද මුගක් දෙනෙක් ඔය මේ අටුවාචාර්යෙන්ගේ තියෙනවා ඒක වැරදි ක්‍රමයකට හිතලා. නමුත් මේ චිත්ත මනෝ විඥාන කියන්නේ මේ ශරීරයේම ක්‍රියා මේ ඇති වෙන ක්‍රියාකාර තුනක්. විඥාන කීවේ මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඇස් පෙනීම, කන් ඇහීම, නාහිත දැනීම, දිවට දැනීම, ශරීරයට දැනීම මේව තමයි විඥාන. නමුත් මේ විඥාන මෙහෙම ඒ ඉන්ද්‍රයන් වලට දැනුණාට මේ ඉන්ද්‍රයන් වල ඉඳලා මොළේට යනවා මේවා. ඒ ස්නායු මාර්ගයෙන් ස්නායු ටෙලිෆෝන් වයර් වගේ ඒ ස්නායු මාර්ගයෙන් මොළේට යනවා. මොළේට ගියාම මොළෙන් තමයි කල්පනා කරලා මේ දැකපු දේවල් වලට ඇහුණු දේවල් වලට මේ තේරුමක් දෙනවා. ඒ දෙන තේරුම දීම තේරුම් දීම තමයි මනෝ කියන්නේ. ඒ ඇක්ටි වෙච්ච අදහසට තමයි ධම්ම කිව්වේ. මනෝ ධම්ම හරියට මේ ඇහැට පේන දෙයට රූප කිව්වා වාගේ මනසට මනස කියන ක්‍රියාකාරීත්වයට ඒ ක්‍රියාකාරයෙන් ඇති වෙන අදහස තමයි ධම්ම. මනෝ ධම්ම. ඊළඟට ඒ අදහස අනුව තමයි ආසාවක් ඇති වෙන්නේ, අකමැත්තක් ඇති වෙන්නේ. ඒ ආසාව අකමැත්ත කියන කෑල්ල තමයි චිත්ත කියලා කියන්නේ. දැන් ඒකට ඇත්ත වශයෙන් ඒ චිත්ත කියන කෑල්ලට මේ ශරීරයේ තියෙන ලේ වෙනස්කමක් වෙනවා. අද නවීන විද්‍යාව අනුව මේ මොලේ ඉඳලා පණිවිඩ යනවා ග්‍රන්ථි වලට. ඒ ග්‍රන්ථි වලින් යුෂයක් පිට කරනවා හෝමෝන් කියලා. ඒ හෝමෝන් කියන යුෂය ලේ වලට තමයි පිට කරන්නේ. එතකොට ඒ ලේ සමග යනවා මුළු ශරීරෙටම. ඒ ශරීරෙට ගියාම ශරීරයේ තැන් තැන් වල වෙනස් වෙනවා. ඒ ශරීරයේ තියෙන අවයව මේ ක්‍රියා කිරීම වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට කේන්ති යනවා නම් මේ ඉඳලා පණවිඩයක් කරනවා ඇඩ්‍රිනල් කියන ග්‍රන්ථියට ගියාම ඇඩ්‍රිනලීන් කියන හෝමෝනේ තීරේ ලේවලට වැටෙනවා. වැටුනහම ඒ ලේ සමග මුළු ශරීරයටම ගිහින් ඒ ශරීරයේ දැන් හෘද වස්තුවට ගියාම හෘද වස්තුව වැඩියෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම හුස්ම ගැනීමෙත් මේ වැඩි පුර හුස්ම ගන්නත් පටන් ගන්නවා. ඒ වගේම මේ මාංශ පේශි තද වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ඇහි කළු ඉන්ද්‍රියව ලොකු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ තව තවත් දේවල් මුකක් වෙනස් වෙන මුළු ශරීරයේටම වෙනස් වෙලා මේ ශරීරයේ මේ බඩවැල් වුණත් ඒ බඩවැල් වල වැඩ කිරීම නවතිනවා. ඒ වගේම මේ විදිහේ ශරීරයේ වෙනස් වීම වෙන්නේ මොකටද? කේන්තිය එන්නේ සටන් කිරීමට. එතකොට ක්‍රියාවකට තමයි එන්නේ මේ ශරීරය. එතකොට ඒ වගේ මේ එහෙම වෙන එක තමයි චිත්තය කියලා කියන්නේ. එතකොට ඔය අහලා ඇති ඔය අභිධර්ම එහෙම ඉගෙන ගන්නකොට මේ කියවෙනවා මේ චිත්තේ තියෙන්නේ මේ ශරීරයේ හෘද වස්තුවේ අඩපමණක් විතර ලේ තියෙනවා. ඒ ලේ ආශ්‍රයෙන් තමයි චිත්තේ තියෙන්නේ. ඒක සම්පූර්ණ ඇත්ත. නමුත් චිත්තේ කියන්නේ එක වෙනම එකක්. කල්පනා කරන්නේ මොලේ. කල්පනා කිරීම කියන එක තියෙන්නේ මොලේ ක්‍රියා. චිත්තේ තියෙන්නේ කල්පනා කිරීමක් නෙමෙයි. චිත්තේ තියෙන්නේ ආසාවල්, අකමැතිකම්, බයවල්, ශෝකවල්. ඒව තමයි චිත්තේ ක්‍රියා. ඒවට තමයි චේතනා කියන්නේ. ඒ චිත්තේ ක්‍රියාවට තමයි චේතනාව කියන්නේ. ඉතින් මම මේ කියන ඒවා හුඟා දුරට ඔය සාමාන්‍ය ධර්මයේ කියවෙන මේ ධර්මයේ කියන්නේ මම කියන්නේ බුද්ධ ධර්ම නෙමෙයි. බුද්ධ ධර්මයේ තියෙන සූත්‍රවල එතකොට ඒ පිට පොත් ලියවෙනකොට ආර මෙහි අටුවාවල වුණත් වෙනස් තාලෙට තමයි යන්නේ. ඉතින් ඒ එක්කේ මම දැන් මේ කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ මම කියන එක සූත්‍රවල තියෙන ක්‍රමය ගැනයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ විදිහට අපි තේරුම් ගත්තොත් මේ අපි මේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ටිකක් වෙනස් තාලෙට අපි හිතන්ද පටන් ගන්න ඕන මේක තේරුම් ගන්න. දැන් ඒක තේරුණාද කියලා අපි එක දැන් ඔය මේ උපාදාන ගැන අපි කතා කරුවේ ඒ දැන් ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ඒ මනෝවිද්‍යාඥයා ඒ දවස්වල ඒ දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ජීවත් වුණා. නමුත් ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්න කාලේදී හිත කියන එක තුනකට බෙදුවා. ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ කියලා. ඒ ඉඩ් කියලා කිව්වේ අපි මේ චිත්තය කියන කෑල්ලට තමයි ඉඩ් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊගෝ කියන වචනේ පාවිච්චි කරුවේ අපි මනෝ කියන කෑල්ලට තමයි ඊගෝ කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට සුපර් ඊගෝ කියන වචනේ පාවිච්චි කරුවේ ඔය හිරියොත්තප්ප කියන කෑල්ලට. ඒ හිරියොත්තප්ප කියන එකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ සීලබ්බත පරාමාස කියන එක. නෑ, සීලබ්බත කියන එක පරාමාස නෙමෙයි, සීලබ්බත. ඒ සීලබ්බත උපාදානය කියනකොට එතන ඒ කියවෙන්නේ ඒකයි. එතකොට ඒ විදිහට බලාපුවාම ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ තුනක් හැටියට පෙන්වුවේ අපේ මේ බුද්ධ ධර්මයේ බුදුරජාන් වහන්සේ පෙන්වලා තියෙන උපාදානේ තමයි ඒ පෙන්වුවේ. ඒ උපාදානේ කියන්නේ ඒක තමන්ගේ කරගන්නවා. ඒ කියන්නේ ඒ කාම උපාදානේ තමයි ඉද් ජීවේ. ඒ වගේම මේ දිට්ඨි උපාදානේ තමයි ඊගෝ කීවේ. සීලබ්බත උපාදානේ තමයි මේ සුප ඊගෝ කීවේ. ඒවා බොහොම මේ අපට කතා කරනවා නම් බොහොම මේ වෙලා මේක ගැන කතා කරන්න වෙනවා. නමුත් මම බොහොම කෙටියෙන් ඔය කීවේ. ඉතින් ඒකේ සම්බන්ධයේ මොකද මේ සිග්‍රොයිඩ් මේ වාගේ මේ බෙදලා පෙන්නුවේ මානසික රෝග ඇතිවෙන ඒවාට සුකිරීමට ප්‍රතිකාර කිරීමට පිළිවෙල හොයන්න ගිහින් තමයි මේවා ගැන කල්පනා කරන්න සිද්ධ වුනේ. ඉතින් මේ මෙතන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විශේෂයෙන්ම පෙන්වන්නේ මේ ඒ අපි චිත්ත කියපු එකේ ඒ කොටසයි මනෝ කියන කොටසේ තියෙනවා මේ ඝට්ටනයක්. ඒ ඝට්ටනය නිසා තමයි ওই මානසික රෝගවල ඔක්කොම ඇති වෙන්නේ කියන එකයි පෙන්වන්නේ. එතකොට ඒ ඝට්ටනය මේම තමයි දැන් අපි මේ දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නු. දුක කියන්නේ ඒ මං කීවේ ආසාවයි මේ සත්‍ය කියලා අපි දකින මේ අනිච්ච කියන ඒ තත්වයට විරුද්ධව තමයි අපේ ආසාව යන්නේ. ඒ අනිච්ච කියන්නේ එක විදිහටම පවතින්නේ නැහැ, වෙනස් වෙනවා, නැති වෙනවා. ඒ වෙනස් වීම නැතිවීම තමයි ජරාව මරණය කියන හැටියට පෙන්වන්නේ. එතකොට ඒ ජරාව මරණය කියන එකට විරුද්ධව තමයි අපේ ආසාව යන්නේ. අපට ඕන ජරාවටපත් වෙන්න අපි කැමති නැහැ, මරණයට අපි කැමති නැහැ. ඒක ඒ අපි ආශාව යන්නේ ඒකට විරුද්ධව. ඒ ඝට්ටනේ තමයි එතන දුක කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒකම තමයි මේ මනෝවිද්‍යාඥයා දැක්කේ මේකද. ඒව කතා කරන්න ගිහින් තමයි මේ උපාදානය ගැන අපිට මේ පෙන්වන්න වෙලා තියෙන්නේ. මොකද ඒ උපාදානය ගැන තරමකට කල්පනා කෙරුවා. නමුත් සම්පූර්ණයෙන්ම කල්පනා කරන්න බැරි වුණා ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. මොකද එයා කල්පනා කිව්වේ මෙව මේ අපේ ශරීරයේම අපිටම තියෙන දෙයක්. ඒ නිසා එව නැති කරන්න බෑ කියලා. ඒ නැති කරන්න බැරි නිසාම තමයි මේ ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳගන්න බැරි වුණා. මොකද්ද
ස්වාමීන් වහන්ස?
ඔව්,
මම මේ ඕස්ට්‍රේලියාවෙන් කතා කරන්නේ අමරතුංග. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න අවසරද?
ඔව් ඔව්, අහන්න අහන්න ඕන ප්‍රශ්න.
ස්වාමීන් වහන්සේ, දැන් මේ චිත්ත මනෝ විඥාන කියන තුන, චිත්ත මනෝ විඥාන කියන තුන අතරේ දැන් මට දැන් අභිධර්මයේ එන 89ක් නැත්නම් 121ක් තියෙන චිත්ත, මේ චිත්ත කොටසට අයිති නම් චේතසික කොටස් 52 කොයි කොටසටද අයිති වෙන්නේ කියලා?
දැන් ඔය ප්‍රශ්නේ එන්නේ මේ අභිධර්මයේ නිසා. දැන් මගේ විශ්වාසයේ හැටියට අභිධර්මයේ කියන්නේ බුදුරජාන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි. ඒ නිසා මම අභිධර්මයේ මෙතෙන්ද ඇදගන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ හිත ගැන කතා කරනකොට චිත්ත මනෝ විඥාන කියන වචන පාවිච්චි කරුවා. ඒක සූත්‍රවල තියෙනවා. ඔය චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒ ක්‍රමේ බෙදිල්ල අභිධර්මයේ තියෙන එකක් මිසක් සූත්‍රවල තියෙන බෙදිල්ලක් නෙවෙයි. ඒ නිසා අරකයි මේකයි පටලවන්න ගියොත් බුද්ධ ධර්මයේ තේරුම් ගන්න බැරුව යනවා. ඒ නිසා ඒවා පටලවන එක වැරදි කියලායි මගේ අදහස.
එහෙමයි ස්වාමීන් වහන්ස.
ආ?
එහෙමයි ස්වාමීන් වහන්ස තේරුණා.
ආ. දැන් එතකොට දැන් අර අර හාමුදුරුව මේ ආගෙනද ඉන්නේ? හාමුදුරුව මොනව හරි කියන්න තියෙනවා නම් අහන්න තියෙනවා නම් දැන් අහන්න. දැන් ඔය මේ ලස් වෙගස් හාමුදුරුව නේද?
ස්වාමීන් වහන්ස
මේ මම ඉන්නවද?
ඈ?
එහෙමනේ මම ඉන්නවා.
ආ බලන්න මේ මං කියාපුව තේරුණාද නැත්තම් මං දන්නේ නැහැ හරියට. ඔව්
නැහැ ප්‍රශ්නේ ඇහුවේ නෝන මාත්මිය මේ සිත කොටස් කරලා තියෙන විදිහ මං හිතන්නේ අභිධර්මයේ අභිවර්ණේ.
ඔව්
ඉතින් ඔබ වහන්සේ දේශනා කරන අභිධර්මයයි ත්‍රිස ධර්මයයි පටලා ගන්න එපා කියලා මං හිතන්නේ ඒකෙන් පැහැදිලිවටපත් වුණා එනෝන.
ඔව් ඔව් නෑ ඒක නෙමෙයි මම මේ කල්දම් කරේ ඉස්සෙල්ලා ඇහුවනේ ප්‍රශ්නයක් මගෙන් ඔය උපදාන
ඒක ආ ඒක හරි හාඳ මේක මම තේරුම් ගත්තා. ගොඩාක්ින්
ස්වාමීන් වහන්සේ අවසරයි මේ මේ ඔස්ට්‍රේලියාවෙන් කතා කරන මේ අමරතුංග.
ඔව්
චිත්ත සංකාර මනෝ සංකාර කියන දෙක ස්වාමීන් වහන්සේ දෙකම එකක්ද එහෙම නැත්නම් ඒක දෙකක් හැටියටද විස්තර කරන්න ස්වාමීන් වහන්සේ ධර්මයේ?
ආ චිත්ත සංකාරයි මනෝ සංකාරයි නේද?
එහෙමයි.
ඒක ඇත්ත වශයෙන් මේ මේ
ප්‍රහාමඳුරුනේ
සමහර තැන්වල චිත්ත සංකාර කියන වචනේ භාවිත කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සමහර තැන්වල මනෝ සංකාර කියන වචනේත් භාවිත කරලා තියෙනවා. ඒ දෙකම මේ එකම හැටියට තමයි අපිට ගන්න. මොකද චිත්ත සංකාර කියන්නේ මනෝ සංකාර කියන්නේ වේදනා සංඥා.
ස්වාමීන් වහන්සේ
හවුද මේ
මම කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවෙන් ආපහු මේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්නකොට අපි පොඩි කාලේ තේරුම් ගත්ත මේක ඉදීමයි මරණය අතරමන සිදුවීම කියලා. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕන මේක හැම මොහොතේම සිදුවෙන සිදුවීම් වලක් විදියට නේද ස්වාමීන් වහන්සේ?
ආන්න හරි හරි. ඒ කියන්නේ දැන් ඔය ආත්ම තුනකට බෙදලානේ සාමාන්‍යයෙන් තේරුම් කරන්නේ. මගේ අදහසේ හැටියට නම් ඒක වැරදි කියලා. දැන් මේ හැම මොහොතකදීම ඇති වෙන දෙයක් තමයි මුළු පටිච්ච සමුපාදය.
එහෙමයි.
හා?
තේරුණා සාමිනා.
ආ. මොකද්ද ඔය නෝනා මොකද්ද මේ කරන්නේ ඔහෙ?
සාමිනාස මම මේ ඔස්ට්‍රේලියාවේ මේ නෑ සාමිනාස මම ඩෙන්ටිස් කෙනෙක්.
ආ හරි හරි හරි. ඩෙන්ටිස් කෙනෙක්. ඒක හොඳයි දැනගත්තේ. එතකොට
අවසරයි ස්වාමීන් වහන්ස මාව ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
ආ මම කතා කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ඉඳලා නිසලාරණෙන් කතා කරන්නේ. මගේ ගීතානි මගේ නම. මට දැනගන්න ඕනේ දැන් ස්වාමින් වහන්සේ දැන් විස්තර කරානේ දැන් අවිද්‍යාව හින්දා සංස්කාර වෙන හැටිත් ඒ වගේම ඊට පස්සේ පස්ස තැන ඉඳලා මේ ජාති ජරා මරණ වෙනකන් ඒ පටිච්ච සමුප්පාදේ ඒ තැන් විස්තර කරානේ මට ස්වාමින් වහන්සේ මේ අපිට මේ ගමම්ම දැන් ඒ සංස්කාර ඉඳලා පස්ස වෙන තැන වෙනකන් ඒ පටිච්ච සමුප්පාදේ කොටස් ටික විස්තර කරනවද ඔය ගමම්ම?
දැන් ඉස්සරලද අවිද්‍යාවේ ඉඳලා සංස්කාර කැල තේරුම් කියව නෑනේ.
සංස්කාර ඇති වෙන හැටි අවිද්‍යාව හින්දා අපි දේවල් රැස් කරනවා කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ.
නෑ නෑ රැස් කිරීම නෙමෙයි සංස්කාර
කියන්නේ.
මම ඒක දකින්න හැටියට ඒක නෙමෙයි. හැමේ බුදුරජාණන් වහන්සේ බුදුනේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නෙ නැතුව පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න බෑ. ඒ බුදුරජාන් වහන්සේ බුදුනේ ඉස්සරලාම ඔය කවුරුත් අහලා තියෙනවා මේ ආනාපාන සතියෙන් පටන් ගත්තා කියලා. එහෙම ගිහින් උනේ මොකද්ද? පළවෙනි ධානයේට ගියා, ඊළඟට දෙවෙනි ධානයේට ගියා, ඊළඟට තුන්වෙනි ධානයේට ගියා, ඊළඟට හතරවෙනි ධානයේට ගියා. ඊට පස්සේ ආකාසානංචායතන කියන සමාධියට ගියා. ඒවට කිව්වේ ආයතන කියලා. ධාන කියන වචනේ වැරදි ඒවට. ඒ ආයතන. ඒ ඊළඟට ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන. ඉතින්ද යනකම් ඔය ආලාර කාලාම උද්දකරාම පුත්තිනුත් ඉගෙන ගත්තා. එතනින් එහාට සංඥා වේදිත නිරෝධ කියන එකට තමයි බුදුරජාණන් වහන්සේ වැඩිපුර ගියේ. එතෙන් එක පඩියයි ගියේ වැඩිපුර. ඒ වෙලාවේ එහෙම ගියන් පස්සේ හිත කියන එක සම්පූර්ණයම නැවතුණා. හිතක් කියලක හිත කියන්නේ ක්‍රියාකාරීත්වයක් මිසක් දෙයක් නෙමෙයි. ඒ ක්‍රියාකාරීත්වය නැවතුණා. සංඥා වේදිත නිරෝධ කියනකොට ඒ මේ හිත කියන ක්‍රියාකාරීත්වය සම්පූර්ණයම නැවතුණා. එතකොට එහෙම නැවතිච්ච පුද්ගලයාගේ මරුණු මනුෂයෙක්ගේ මලකඳේ තියෙන වෙනස දෙකේම හිත. නමුත් මේ ඒ එතන ඒ සමාධියට ගිය පුද්ගලයාගේ ආයු සංස්කාර කියන එක තියෙනවා, උෂ්ණය කියන එක තියෙනවා. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ආයු සංස්කාර තමයි මේ අපි මෙටබොලිසම් කියන්නේ. ඒ වගේම උෂ්ණ කියන එකට තමයි ටෙම්පරචර් කියන්නේ. එතකොට මෙටබොලිසම් කියනවා, ටෙම්පරචර් කියන එක තියෙනවා. නමුත් මලකඳේ ওই දෙකම නැහැ. එච්චරයි මලකඳේ මේකේ වෙනස. දෙකේම හිත නැහැ. හිත කියන එක, හිත කියන්නේ මනස කියන එක නැහැ. ඉතින් එහෙම තත්වයකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම තත්වයේ ඉඳලා තමයි ආයත් ආපහු ආවා. ආපහු වෙනකොට නේව සංඥා නා සංඥායතන තමයි ඉස්සරලාම එන්නේ. ඒ නේව සංඥා නා සංඥායතන එනකොට සංඥා වේදනා එතෙන්ද ආවා. යාන්තම් සංඥා වේදනා කියන දෙක ආපහු. ඒ කියන්නේ ඒක තමයි චිත්ත සංකාර කියන්නේ. නැත්තම් මනෝ සංකාර, චිත්ත සංකාර කීවත් මනෝ සංකාර කීවත් ඒක එතන වරදක් නෑ. එතන මේ ඊළඟට ආපහු එනවා ආකින්චඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකාසඤ්ඤායතන. ඊළඟට හතරවෙනි ධානයේට එනවා. හතරවෙනි ධානයේ ඉඳලා තුන්වෙනි ධානයේට එනකොට තුන්වෙනි ධානයේදී තමයි ආස්වාස ප්‍රාස්වාස ආපහු එන්නේ. මොකද තුන්වෙනි ධානයේ ඉඳලා හතරවෙනි ධානයට යනකොට ආස්වාස ප්‍රාස්වාස නැතුව යනවා. එතනත් දැන් ඔය මේ නෝනා මේ මොනවද මේ සයන්ස් ගැන දන්නවද? දැන් මොකද මට ඒක තේරුම් ගන්න ටිකක් මේ ඒකයි මම අහන්නේ.
ඔව් දැනුම තියෙනවා ස්වාමින් වහන්ස.
ආ දැන් මෙතන මේ ඒ ඔය මේ හුස්ම ඉහළ පහළ දැමීමයි රෙස්පිරේෂන් කියලා වචනයක් තියෙනවනේ ඉංග්‍රීසියෙන්. ඒ රෙස්පිරේෂන් කියන එකේ බ්‍රීදින් කියන එකේ වෙනසක් තියෙනවා. බ්‍රීදින් නැත්තම් ඒ ආස්වාස ප්‍රාස්වාස ඒ කියන්නේ හුස්ම ඇතුළට ගන්නවා හුස්ම පිට කරනවා. ඒකයි බ්‍රීදින් කියන්නේ. නමුත් රෙස්පිරේෂන් කියපුවාම වෙනම දෙයක්. ඒ රෙස්පිරේෂන් එකෙන් විශේෂයෙන් කරන්නේ මේ සීනි නැත්තම් සුගර් මොලිකියුල් එක මේ කඩනවා. ඒ කඩලා වතුරයි කාබන් ඩයොක්සයිඩ් කියන දෙක පිට කරනවා. ඒ ක්‍රියාව නැවතිලා නැහැ. නමුත් හුස්ම ඉහළ පහළ ගැනීම කියන ක්‍රියාව නැවතිලා. ඒකයි ඒකේ තීරුම. එතකොට එහෙම වෙලා තුන්වෙනි ධ්‍යානෙට එනකොට ආස්වාස ප්‍රාස්වාස ආයස්තරක් එනවා. ඊට පස්සේ පළවෙනි ධ්‍යානෙට යනකොට තමයි විතක්ක විචාර කියන දෙක ඇති වෙන්නේ. එතකොට විතක්ක විචාර කියන එකට වචී සංකාර කියව ආස්වාස ප්‍රාස්වාස වලට කාය සංකාර කියව. එතකොට චිත්ත සංකාර කියවේ වේදනා සංඥා කියන දෙක. එතකොට දැන් ඔය සංඛාර ඇති වුණා. අර අවිද්‍යා තත්වයේ ඉඳලා සංඛාර කියන එක ඇති වුණා. ඒ සංඛාර කියන එක ඇති වෙනකොට තමයි විඥානය ඇති වෙන්නේ. දැන් එතන මේ වචී සංඛාර කිව්වේ විතක්ක විචාර කිව්වා. ඒකෙත් ඔය අටුවාචාර්යගේ තේරුම් කිරියේ තේරුම වෙනයි. දැන් බුදුරජාන් වහන්සේගේ තේරුම වෙනයි. විතක්ක විචාර කිව්වේ විචාර කියන්නේ ප්‍රශ්න කිරීමට. දැන් අපි විචාරනවා කියලා ඒ කියන්නේ ප්‍රශ්න කිරීම. විතක්ක කියන්නේ තර්කානුකූලව අදහසක් ඇති කර ගැනීම. දැන් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් inquiry and inference කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා. ඒ ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙන ක්‍රමයට තමයි අපි අදහස් මවන්නේ. යමක් දිහා බැලලා මේක මොකද්ද? මේක ඔරලෝසුවක් කියනවා නම් ඒතන විචාරලා මේ අදහසක් ගත්තා. ඒක තමයි විතර. ඒක තමයි වචී සංකාරකය. වචනයක් හැදුවා. ඒ අදහස මැවීමෙන්ම වචනයකුත් හැදුවා. ඒක තමයි වචී සංකාර. ඒ වචන හැදීමෙන් තමයි විඥානය ඇති වෙන්නේ. ඒ මොකද ඒක යමක් අවබෝධ වුණා. විඥානය ඇති වුණා. ඒ විඥානය ඇති වෙනකොට ඒ විඥානයට පේන දේ තමා නාම රූප කීව. නාම රූප කීවේ රූප කීවේ මේ පේන දේ. නාම කීවේ ඒකට දීපු නම. නාම රූප කීවේ හිත කය නෙමෙයි. අද අටුවාචාර්ය තේරුම් කරන්නේ හිත කය කියලා. නාම රූප කියන්නේ හිත කය නෙමෙයි. රූප කියන්නේ පේන දේ. නාම කියන්නේ ඒකට දෙන නම. නමකින් තමයි මේ පේන දේ සඳහන් කරන්නේ. ඊට පස්සේ නාම රූප ඇති වුණෙන් පස්සේ සලායතන. ඒ සලායතන කියන්නේ අත්ත වශයෙන් ලෝකෙ කියන එකට. අපි ලෝකෙ කියලා කීවට අපි ලෝකෙ කියනකොට මේ පිට තියෙන දෙයක් හැටියටනේ අපි සලකන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ කීවේ පිට තියෙන දෙයකට නෙවෙයි. ඇස්පෙනීම, කන් ඇහීම, නාහයට දැනීම, දිවට දැනීම, ශරීරයේ දැනීම, මනසට දැනීම, මේක තමයි ලෝකය. එතකොට මුළු ලෝකෙම මේ අපේ ඉන්ද්‍රයන් වලින් මේ ඇති වෙන දෙයක්. එතකොට ඒ විදිහේ ලෝකේ දැකපුවාම ඒකට තමයි සලායතන කියන්නේ. එතකොට මේ සලායතන තියෙනකොට ස්පර්ශය කියන එක තියෙනවා. ස්පර්ශය කියන්නේ ඇස්පෙනීම, කන් ඇහීම යන ආදී වශයෙන්. ඒක තමයි ස්පර්ශය. ඒ එහෙම ඇති වෙනකොට තමයි වේදනාව ඇති වෙන්නේ. වින්දනය. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වින්දනය ඇති වෙන්නේ. එතකොට තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාව ඇති වුණාම උපාදානයි. ඒ ඒවා මගේ කරගන්න. ඒ මගේ කර ගැනීමෙන් මම ඇති වෙන භවය. ඒ මම ඇති වුණාම තමයි මට උප්පත්තියක් කියලා ශරීරයේ උප්පත්තිය මගේ උප්පත්තිය කරගන්නවා. එතකොට ශරීරය ජරාවටපත් වෙනකොට මම ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනකොට මම මරණයටපත් වෙනවා. ඉතින් ඒ විදිහේ මේ හැම මොහොතකදී මේක ඇති වෙන්නේ. මේක මේ 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 ආත්ම තුනකට වෙන දෙයක් නෙමෙයි. ඒ විදිහටයි මම මේක තේරුම් ගන්න තියෙන්නේ. මං කියන එක වැරදෙන්න පුළුවන්. වැරදෙනවා නම් මේ අහගෙන ඉන්න අයම මොලේ පාවිච්චි කරලා ඒක තේරුම් ගන්න එක. මම කියන්නේ නැහැ මම හරි කියලා. මේ මේ තමන්ටම තේරුම් ගන්න පුළුවන් මම කියන එක හරි එකක්ද වැරදි එකක්ද. නමුත් මට පේන හැටියට ඒක මට පේන්නේ හරි කියලා. එච්චරයි මට කියන්න පුළුවන්. දැන් තේරුණාද? ආගනද හිටියේ?
එහෙමයි ස්වාමීන් වහන්ස.
ආ?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්ස. තේරුණා.
මොකද්ද ඒකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මං කියාපෙකි?
දැන් මෙහෙමයි ස්වාමීන් වහන්ස දැන් මේක ආයි අහලා අපි මම ඉදිරි කාලේ ප්‍රශ්නක් දැන් ඒක හිතන්න ඕනනේ ස්වාමීන් වහන්සේ ඒකම හිතලා තව එහෙම හිතලා මම ස්වාමීන් වහන්සේගෙන් මම ඉදිරි කාලේදී ඒක තේරෙන්න දැන් කියන නිරාකරණය කරගන්න. ආ
හොඳයි. වෙන කවුරුවත් ඉන්නවද ප්‍රශ්න අහන්න? දැන් අපේ කතාව අවසානයේට කිට් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනට අහන්න ඕන අහන්න තියෙන දෙයක්.
ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ තව පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අර සංඥා වේදේත නිරෝධයෙන් පස්සේ චිත්ත සංඛාර, කාය සංඛාර, වචී සංඛාර ඇති වෙනකොට මේ තුන වෙන වෙනම දෙලියට ඇති වෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේ මොකද මේ තුනේ අපි විඥානේ ඇති කරගන්නවනේ හැම සංඛාරයකින්ම. ඒතර චිත්ත සංඛාරයේදීත් විඥානේ ඇති වෙනවා. ඊට පස්සේ කාය සංඛාරයේදීත් විඥානේ ඇති වෙනවා. ඊට පස්සේ මොකද්ද? වචී සංඛාරයේදී විඥානේ ඇති වෙනවා. එතකොට මේ තුනේදීම නාම රූප ඇති වෙනව නේද ස්වාමීන් වහන්සේ?
නෑ නෑ එහෙම නෙමෙයි. දැන් අපි ඒ විඥානේ ඇති වෙන හැටි බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා කියනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ විඥානේ ඇති වෙන හැටි තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ.
එහෙමයි.
ඉස්සෙල්ලා වේදනා සංඥා තමයි ඇති වෙන්නේ. ඒ වේදනා සංඥා ඇති වෙන එක ඒක දියුණු වෙනකොට තමයි විඥානේ ඇති වෙන්නේ. ඒ වේදනා සංඥා කියන එක අර සංඥා වේදිත නිරෝධයේ ඉඳලා නැගිට එනකොටම තමයි මේ නේම සංඥා නා සංඥා යතනට එතනකොට එනකොට වේදනා සංඥා ඇති වුණා. ඒ සංඥා වේදිත නිරෝධයෙන් එළියට එනකොට වේදනා සංඥා ඇති වුණා. එතකොට ඒ වේදනා සංඥා ඇති වෙලා පළවෙනි ධානයේට යනකොට තමයි විතක්ක විචාර කියන එක ඇති වුනේ. එතකොට මේ විතක්ක විචාර ඇතිවීම තමයි මේ සංඛාර කිව්වේ. මේ වචී සංඛාර. දැන් අපි වේදනා සංඥා සංඛාර විඥාන කියලා නේ කියන්නේ. මේ වේදනා සංඥා ඇති වුනෙන් පස්සේ සංඛාර කිව්වා. නමුත් ඇත්ත වශයෙන් වේදනා සංඥා සංකාර ඒව චිත්ත සංකාර. දැන් මෙතන සංකාර කීවේ වචී සංකාර වලට. ඒ කියන්නේ වචී සංකාර කීවේ මේ මේ විතක්ක විචාර. එතකොට ඒ විතක්ක විචාර ඇති වුණාන් පස්සේ තමයි විඥානය කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයට එනකන් විඥානය සම්පූර්ණ වෙලා නැහැ. ඒව වෙනම වෙනම අර සංඛාර වලින් විඥානය ඇති වෙනව නෙමෙයි. තේරුණාද කියලා බලන්න.
එහෙනම් ස්වාමීන් වහන්සේ. තේරුණා ස්වාමීන් වහන්සේ.
තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? තව මිනිත්තු 8ක් විතර තියෙනවා.
සමිනාක මේ ඔබාන්තර පුළුවන් වේද ඊළඟට එන දේශනා 6 ගැන නිකන් කෙටියෙන් යමක් කියන්න අපේ මේ
නෑ මට කියන්න තියෙනවා පොඩි කාරණයක්.
තමයි
මේ දැන් මන් දන්නේ මේ අවස්ථාවේදී මේක කිය යුතුද කියලා.
ඒ මොකද දැන් ඔබ වහන්සේගේ කින දුෂ්කරතා ගැන ඒක
අපිට
තොර ලබන සුමානේ ඔබ වහන්සේගේ දේශනේ මොකක් සම්බන්ධද දෙන්නේ?
දැන් ලබන සුමානේ අපි දුකේ දුකට හේතුව ගැනනේ කතා කරන්නේ. ඒකෙදි ඔය මේ දැන් අපි මේ කතා කරපේවා ওই පටිච්ච සමුප්පාදය ගැන කතා කරන්න වෙනවා. තව දුරටත් මේ පටිච්ච සමුප්පාදය ගැන අපි කතා කරන්න වෙනවා. එහෙම නැත්නම් ඒක අතෑරලා මං වෙන කතාවක් කරන්නද?
දැන් ස්වාමීන් වහන්සේ මේකම කරන්න. දැන් ස්වාමීන් වහන්සේ ඒ කරන්න හිතාගත්ත විදිහටම කරුවත් හොඳයි කියලා මට තේරෙන්නේ.
ආහා හොඳයි. එහෙමනම් දැන්
එන මේක වැදගත් මාතෘකාවක් ස්වාමින් වහන්සේ. බොහොම පිං මේක කියලා දෙනවට.
තේරුණාද කියන එකයි
ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ හොඳටම තේරුණා කියලා හිතෙනවා. හැබැයි තවත් ප්‍රශ්න ඇති වුණොත් ලබන සතියේදී අහන්න පුළුවන් නේ.
ඔව් ඔව්.
ස්වාමින් වහන්සේ.
ආ
දැන් මෙතන මේ සංඥා වේදේත නිරෝධයේ මරණයේ අතර වෙනස මේ මට ප්‍රශ්නයක් වෙලා තිබුණා. දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට සංඥා වේදේත නිරෝධයේ සිතේ ක්‍රියාව නැති වෙනවා. හැබැයි ආයුවත් උෂ්ණත්වයක් තියෙනවා. ඒ ආයුව කියන්නේ මෙටබොලිසම් කියන එක, උෂ්ණත්වය කියන්නේ ටෙම්පරචර් කියන එක. එතකොට ඒ වෙනස දැන් මට ගොඩාක් දුරට තේරුම් ගන්න පුළුවන් මරණයයි සංඥා වේද නිරෝධයයි නිරෝධ සමාපත්තියයි කියන එකේ තියෙන ලොකුම වෙනස මෙතෙන්දි තේරෙනවා කියලා මට හිතෙනවා. මගේ දැනුම් මට්ටමේ හැටියට ඒක තේරුම්නේ අද තමයි මට ස්වාමින් වහන්සේ මෙච්චර දවසක් මම ඕක ගැන කියෙව්වා. අද තමයි මට ඒක තේරුම් ගන්න පුළුවන් උනේ. මේ තරම් දුරටවත් ස්වාමින් වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා මේක කියලා දුන්නට.
ඒකයි මේ මම සතුට වෙනවා එක ගැන. ඉතින් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නේ. තව විනාඩි 5ක් විතර
තියෙනවා. මට මේ සිසිර කතා කරන්න මේකට නේද? මට විශේෂ ප්‍රශ්නයක් නේ. මට දැන් එක දෙයක් මගේ ඔළුවට ආපු එකක් තමයි දැන් මේ අමරතුංග නෝන මහත්මිය දැන් කලින් ප්‍රශ්නයක ඔබ වහන්සේගෙන් මුලින්ම ඇහුවා. ඒතර ඔබ වහන්සේ කිව්වා මේක මේ අභිධර්මයත් එක්ක සම්බන්ධලා පැටලලා තියෙන එකක් කියලා. ඉතින් ඔය වගේ ගොඩක් වහන්සේ කියන විදිහට වැරදි වැටහීම් තියෙන්න පුළුවන් ගොඩක් කට්ටියගේ. ඉතින් ඒ වගේ වැටහීම් තියෙනවද කියලා අපි වැරදි වැටහීම් තියෙනවද අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකින් කොහොමද අපි අපේ දැනුම හරි මාර්ගයට යොමු කරගන්නේ? ඉතින් කොතනින්ද පටන් ගන්නේ? අන්න ඒක ගැන අපි දේශනාවල්දී එහෙම වාසිට කියන්න පුළුවන් නම් ලොකු දෙයක්.
මට තේරුන්නේ නැහැ මොකද්ද ඔය කියන්නේ කියලා.
දැන් අර ඔන මාත්‍ය මුලින් ආව ප්‍රශ්නයට වාන්ති කිව්වා මේක මේ අභිධර්මයත් එක්ක පටලවාගෙන තියෙන ප්‍රශ්නයක්. මේ වාන්ති කලකන නිර්මල බුද්ධ ධර්මයේ අභිධර්මයේ අඩංගු වෙන්නේ නැහැ කියලා.
ඔව්. නිර්මල බුද්ධ ධර්ම කියන්නේ මං කියන්නේ සූත්‍රවල තියෙන ධර්මයේ. ඒ සූත්‍රවල තියෙන ධර්මයේ සූත්‍ර කියවන්න ඕන. ඒකයි මේ මෙතෙන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. සූත්‍ර කියවපුවාම ඒ සූත්‍රවල තමයි මේ නියම දැන් පරිවර්තන තියෙනවා. නමුත් ඒ පරිවර්තන වලත් අඩුපාඩු තියෙනවා. ඒ මොකද මුගාද දෙනෙක් පරිවර්තනය කරන්නේ අටුවාව අල්ලගෙන. ඒ අටුවාවත් මේ වැරදි කියලා මම කියන්නේ. අටුවාවේ හුඟක් වරද්දලා තියෙනවා. ඉතින් අටුවාවේ මේ අල්ලගෙන මේ සූත්‍ර කියවන්න ගියොත් වැරදි පාරේ යවෙනවා. අභිධර්මයත් පාවත් අයින් කරලා තමයි විසුද්ධි මාර්ගයත් අයින් කරන්න ඕනේ. සූත්‍ර විතරක් අල්ලගෙන සූත්‍රේ විතරක් කියවලා තේරුම් ගන්න ඕනේ. නමුත් ඒකෙත් තියෙනවා අමාරුකම්. ඒ මොකද ඒ ඔය වචනවල තේරුම් කරන්න ගිහින් එව්වත් අටුවාචාර්යගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. එහෙම කරන්න ගියාම මෙතන වර්ධින තැන් තියෙනවා. ඉතින් ඒක ටිකක් අමාරුයි. මොකද මම මේ හුඟක් මහන්සි වෙලා තියෙනවා. මම පොඩි කාලේ ඉඳලම මේ සූත්‍රවල තියෙන දේවල් තේරුම් ගන්න මං බොහොම මහන්සි වුණා. ඒ කියන්නේ මට මගේ මේ වෙන ඉගෙනගත්තු දේවල් මේකට ප්‍රයෝජනවත් වුණා. ඒ කියන්නේ මනෝවිද්‍යාව, බටහිර දර්ශනය, එතකොට මේ මගේ මේ කල්පනා කිරීම, ඒ වගේම මගේ ඔය භාවනා කරන්න ගිහින් අත්දැකීම්, ඒවා ඔක්කොම එකහු කරලා තමයි මම මේ මේවා තේරුම් ගන්න උත්සාහ
කළේ. අභිධර්මයේ තුළ එතකොට වටිනාකමක් නැද්ද? එතකොට ඒ තුළ ධර්මයේ කොටසක්වත් තියෙනවද? එහෙම නැත්නම් අපිට ඒක වෙන සංශෝධනය කරගත යුතුද? අභිධර්මයේ පරිශීලනය කරන අය, අභිධර්මයේ කියවෙන අය, ඒකේ කරුණු ඉගෙන ගන්න අය ඉගෙන ගන්න, එතකොට වැරදි දෙයක්ද? ඒ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි. තේරුම් ගන්න.
මම ඕකේ වැඩි මේ මම ඒවට වැඩි කතා කරන්න කැමති නැහැ. මොකද මේ දොස් කියන්න පටන් ගන්න පුළුවන් මිනිස්සු. නමුත් ඉතින් මගේ පුද්ගලික අදහස් මම වැරදෙන්න පුළුවන්. නමුත් මගේ පුද්ගලික අදහස් නම් අභිධර්මයේ ඉගෙන ගන්න ගියොත් බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න බැරුව යනවා. ආන් ඒකයි මගේ අදහස්. ඒ කියන්නේ අභිධර්මයේ තියෙනවා මේ බුදුරජාන් වහන්සේ පාවිච්චි කරපු වචන. නමුත් මේ ඒක හරියට අපි මේ පරණ කඩාගෙන වැදිච්ච මේ බිල්ඩිමක්. ඒකේ මේ ඉතුරු වෙලා තියෙන ගඩොල් ගල් අරමිය අරගෙන අපි වෙන ගයක් හදනවා. හදාපුවාම අර ගඩොල්ම පාවිච්චි කරලා තියෙන නිසා කෙනෙකුට කියන්න පුළුවන් ඒ ගේම තමයි මේ හැදුවේ කියලා. නමුත් අපි වෙන තාලකට ගේ හදලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ එකක් තමයි මේ අභිධර්ම කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන පාවිච්චි කරලා වෙනම තාලකට එකක් හදලා. ඉතින් එහෙම කරපුවාම ඒක පස්සේ ගියොත් මේ බුද්ධ ධර්මයේ තමයි මේ තියෙන්නේ කියලා යන්නේ වෙන පාර. මේක මේ අද ඊය වෙච්ච එකක් නෙමෙයි. දැන් ඔය දෙවනි සංගායනාව කියන එක කාලේ ඉඳලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ. මොකද ඒ කාලේ එනකොට එන්නේ මේවා බුද්ධ ධර්මයේ තේරුම් ගත්තු අය එන්නේ අඩු වුණා. දැන් ඔය
ඔය කියන දැන් ඕකේ ඇත්තටම කතා කරන්න ගියොත් සෑහෙන කාලයක් ඕන වෙනවා. මම හිතන්නේ ඇත්තටම දැන් කාලයක් ගින් තියෙනවා. මම හිතන්නේ හාමුදුරන්ගේ කාලය. නමුත් ඇත්තටම ඔක ප්‍රශ්නය මොකද ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ තම පාසල් ළමයි එහෙම ඇත්තටම ඉගෙන ගන්නවා අභිධර්මය. ඒ ඇයට එක කොටසක්, එක පේපර් එකක්. එතකොට අධ්‍යාපන කොටසක් වෙලා තියෙනවානේ දහම් පාසල් අධ්‍යාපනයේම. එතකොට ඒ දහම්පාසල් අධ්‍යාපනයේ කොටසක් කියලා කියන්නේ ඇත්තටම මේ බුදුදහමේ කොටසක් හැටියට ඒගොල්ලෝ ඉගෙන ගන්නේ.
ඔව්.
එතකොට දැන් මේ ඇත්තම ඔබ වහන්සේගේ විස්තරයත් එක්ක මේක බැරෑරුම් තත්ත්වයක් කැපැත්තකින් මොකද ඒ අය ඉගෙන ගන්න සම්පූර්ණයෙන් බුදුදහම කියලා ඒතර වැරදි දෙයක් කියන එක කියන ප්‍රශ්නේ එනවා. නමුත් මම හිතන්නේ අර කතා කරන්න අපිට කාලය මදි. පිළිවන් සන්නයි වෙනතක මේ පිළිවන් අපි අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්.
එහෙනම් අපි අවසන් කරමු මෙතන නේද?
කාලේ අපි වෙනුවෙන් මේ මිඩම් කළ මෙම ධර්ම දේශනය කළාට. එමනම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කැමති විදිහකට මේක අවසන් කරන්න.
දැන් මං මේ මේ දැන් තව කතා කරන්න වෙලා මදිනේ නේද?
නැති මදි දැන් ඉවර කරන්න කාලේ හරි.
ඔව් ඉවර කරන්න ඉතින් මම මේ නිකන් බෞද්ධ සබ්බ මංගලම් වායක ලිංග කියනවාද නිකන් ඉන්නවා.
ඔබ වහන්සේ කැමති දෙයක් ඔබ වහන්සේ කලින් නම් මචන් දෙවියන්ට පින් දෙන්න කෝවේ කළා නේද?
ආ. බෞද්ධ සබ්බ බෞද්ධ සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්ති බෞද්ධ සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්ති බෞද්ධ සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ
සාදු සාදු